දෙදහස් දොළහ වසරේ පස්වෙනි මාසේ අටවෙනිදා භාවනා වැඩසටහන. භාවනා කිව්වහම භාවනා ලෝකේ රහසක් තියෙනවා. ඒ එක් එක් භාවනා ප්‍රතිපත්ති වලින් එක් එක් ප්‍රතිඵල එක් එක් චිත්ත ස්වභාවයන් මැවෙනවා. සිත වෙනස් කර ගැනීම තමයි භාවනාවක තියෙන ලක්ෂණය. විසුරුණු හිතක් එකතැන් කරන්න පුළුවන්. ඒ වගේම සමහර භාවනාවන් වලින් එකතැන් වුණු හිතක් විසුරුවන්නත් පුළුවන්. භාවනාවකින් පුළුවන් ඒ භාවනා ප්‍රතිපත්තිය පුරුදු කරන විදියට. හිතේ සතුට තියෙන කෙනෙකුගේ හිත කලකිරවන්නත් පුළුවන්. කලකිරුණු හිතක් සතුටටපත් කරවන්නත් ප්‍රීතියටපත් කරවන්නත් භාවනාවකට පුළුවන්. ඒ හැම භාවනාවක් තුළම තියෙන්නේ කුමන හෝ සංකල්පයක් පදනම් වුණ අරමුණක්. කුමන හෝ සංකල්පයක් පදනම් වුණ අරමුණක් තමයි හැම භාවනාවකම තියෙන්නේ. ඒ ගන්න නිමිත්තට අනුව, ඒ නිමිත්තට තමන් ලබා දෙන සංකල්පයට අනුව චිත්ත ස්වභාවයක්, එහෙම නැත්නම් හිතේ පරිසරයක් මැවෙනවා. ඒ මැවෙන පරිසරයන් තියෙන්නේ භාවනාව පුරුදු පුහුණු කරගෙන යනතුරු, ඒ භාවනා වීර්යය තිබෙනතුරු පමණයි. ඒව වෙනස් වෙනවා. මොකද සිතක ඇති කරගන්න යම්කිසි පරිසරයක් හැඟුමක් කියන එක වෙනස් වෙනවා. එක පින්නතුණු අධ්‍යක්ල ඇති දුක්බර හැඟුම්, සුවබර හැඟුම් ඔය හිතේ ආවා ගියා. ඒවා හිතේ මැකෙනවා, වෙනස් වෙනවා. මුහුදු රළ වගේ නැවත නැවත අලුත් අලුත් ඒවා උපදිනවා. ඒවා වෙරළෙදී අවසන් වෙනවා වගේ ආයි ඒවා අවසන් වෙනවා. ඒ අතර ලෝතුරා බුදුපියාණන් වහන්සේ සොයා ගත්තා කැඩෙන්නේ බිඳෙන්නේ වෙනස් වෙන්නේ නැති, පිරිහෙන්නේ නැති ඵල සමාපත්තිය. ඒ සෝහාන් මාර්ග ඵල සමාපත්තිය, සකුදාගාමි මාර්ග ඵල සමාපත්තිය, අනාගාමි මාර්ග ඵල සමාපත්තිය, අරියත් මාර්ග ඵල සමාපත්තිය. ඒවා වෙනස් වෙන්නේ නැහැ, කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ. හැබැයි ඒ තේරුම් ගැනීම සඳහා බොහොම හොඳ ඥානයක් තියෙන්න ඕන. අපේ හැම කෙනෙක්ම නොතේරුම් ගත්ත දෙයක් අපේ මනස මත්ත තුල ජීවත් වෙන සාංසාරික දෘෂ්ටිය, සසරේ ඉඳලා පැමිණිච්ච දෘෂ්ටිය ජීවත් වෙනවා. ඒ දෘෂ්ටිය අවිද්‍යාත්මක දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය කැමති පංච උපාදානස්කන්ධය සිදුවෙනවට. රූප සුභාසුභ වශයෙන් විඳින්න, වේදනා සුභාසුභ වශයෙන් විඳින්න, සංඥා සුභාසුභ වශයෙන් විඳින්න, සංඛාර සුභාසුභ වශයෙන් විඳින්න, විඥාන සුභාසුභ වශයෙන් විඳින්න මේ සසර දෘෂ්ටිය හරි කැමති. දැන් ඒක තමයි පුතඤ්ජන ලෝකේ පොහුදුන් සත්වයා කරලා දෙන්නේ. ඒක හිතට සුභාසුභ වශයෙන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ විඳිනවා. එතකොට මේ විඥාන ශක්තිය සසර සැකසුනේ ඇලීම හා ගැටීම කියන ගුණය නිසා. ඒ ඇලීම සහ ගැටීම කියන ගුණය නිර්මාණය වෙන්නේ මේ ස්වභාව ධර්මයේ යම්කිසි ජීව ශක්ති ජීව නිර්මාණ සිදු වෙනවා. ඒ නිර්මාණයක් ඇති වෙච්ච තැනකින් ඒ නිර්මාණයෙන් ගැලවී එන්න තරම් පෝසත්තුණු බලවේගයක් තමයි විඥාන ශක්තිය කියලා කියන්නේ. ස්වභාව ධර්ම තුල හැමදාමත් විඥාන ශක්ති නිර්මාණය වෙනවා. ඒක යම්කිසි ශක්තියක් එහි සත්වේ පුජ්‍යලයක් නිර්මිත වෙනවා ඊළඟට එය දියුණු වීම තුල. ඒ ආකාරයට නිර්මිත වෙලා පැමිණිච්ච අපේ මේ විඥාන ධාතුවක් දැන් තියෙනවා. ඒ විඥාන ධාතුව අවිද්‍යාවෙන් යුක්තයි. එය විද්‍යාත්මක කිරීමයි අපි භාවනාවකින් කරන්නේ. මිනිසුන් මේ ලෝකේ මම පදනම් කරගෙන කොතරම් ඇලුනත් මම පදනම් කරගෙන කොතරම් ගැටුණත් මම කියා යථාර්ථයක් නැත. නමුත් එය නොහඳුනන අඥාන මෝඩ මිනිසුන්ට මගේ ආගම, මගේ ජාතිය, මගේ ඉඩම කඩම, මගේ රට, මගේ ශරීරය, මගේ ධර්මනුකුරු, මගේ නෝන මහත්තය කියලා ඔය වශයෙන් අල්ලාගෙන ඉන්නවා. ඒ සම්මුතිය සම්මුතියක් විදියට වෙනස් කළ යුතු නැහැ. මේ පරමාර්ථ සත්‍ය, පරමාර්ථ සත්‍ය ඒ විදියට අත්දැක්කහම ඉවරයි. කෙනෙක් හිතුවොත් මේ ඔක්කොම මගේ නෙමෙයි කියලා ඒත් ඒක හරි කියලා අපිට කියන්න බෑ. කෙනෙක් හිතුවොත් මේක මගේ කියලා ඒකත් අපිට හරි කියලා කියන්න බෑ. හරියටම අපි එන්න ඕන මේවා මගේ කියලා හිතෙන්නේ නැති තැනට එන්න ඕන. ඒ වගේම මේවා මගේ නොවේයි කියලා හිතෙන්නේ නැති තැනටත් එන්න ඕන. අන්න විශේෂ අවස්ථාව. මේක තමයි අරුම පුදුම ධනවන විස්මිත අසාධාරණ ඥාන සාධාරණ වචන. මේ දේවල් මගේ කියලා හිතන තරට එන්න එපා. ඒ වගේම මේ කිසිවක් මගේ නොවේයි කියලා හිතන තැනට ආවත් එයා නිවැරදි කෙනෙක් නෙමේ. නිවැරදි විදියටම අපේ මනසින් අපේ ප්‍රඥාව අපි වෙන් කරගත්තට පස්සේ මේවා මගේ කියලා හිතෙන්නෙත් නෑ, මේවා මගේ නොවේ කියලා හිතන්නෙත් නෑ. මේවා මගේ කියලා හිතන්නෙත් රූප වේදනා සංඥා සංඛාර විඥාන යුදවා සුඛ දුක්ඛ උපේක්ෂාවලට නැඹුරු වෙලා. මේවා මගේ නොවේ කියලා හිතන්නෙත් එහෙමයි, මේවා මගේ කියලා හිතන්නෙත් එහෙමයි. ඉතින් ওই කාරණේ හොඳට විදර්ශනා කරන්න තේරුම් ගන්න. එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන ඒ ධර්මයේ මොකද්ද කියන කාරණේ වැටහෙන්න පටන් ගනී. ඒ නිසා මේ ධර්මයේ තේරුම් ගැනීමෙන් කිසිම කෙනෙක් තුළ කිසිම දෘෂ්ටියක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට මේ අපි කියා දෙන්නේ ලෝකේ ආගම් අතර තවත් ආගමක් හැටියට දෘෂ්ටියක් එහෙම නෙමෙයි. දෘෂ්ටි නෙමෙයි. දෘෂ්ටි උගන්නන්නේ. ඉතින් තියෙන දෘෂ්ටිය මාරු කරන්න නෙමෙයි හදන්නේ. සම්මා දිට්ඨික කරන්නයි. ඒ කියන්නේ සියලු දෘෂ්ටි වලින් බැහැර වෙන්න. ඉතින් මේකට තියෙන මඟ තමයි හොඳින් ශ්‍රවණය කරලා හරියට ඒ කියන ධර්මය මොකක්ද කියලා තේරුම් ගන්න ඕන. හොඳින් අහන්න, හොඳින් විමර්ශන බුද්ධියෙන් ඒ ධර්මය තේරුම් ගන්නවත් සමගම ඒ ලෝකෝත්තර ශක්තියන් තමන් තුළ වැඩෙනවා. විශේෂ ධර්ම කාරණයක් ඇතින්දි පැහැදිලි කරලා දුන්නා. ඒ වගේ ධර්ම කාණ්ඩ සම්පිණ්ඩණය කරලා අරගෙන ඒවයි තියෙන උපරිම සාරය, ඒව ගලපලා උපරිම සාරය ඒ වචනවල තියෙන ගන්න ඕන පින්නතුන්. විඥාන ශක්තියක් මත, පංච උපාදානස්කන්ධයක් මත ඉන්න සත්වයාට වෙනම ශක්තියක් නිර්මාණය කර ගැනීම පුදුමය දනවන ආශ්චර්යමත් කාරණයක් බවට පත් වෙනවා. ඒක ආශ්චර්යමත් කාරණයක්. මොකද පුජ්‍යලයා තුල නැති ශක්තියක් තමයි නිපදවල ගන්න මේ ලෝකෝත්තර සත්‍ය අවබෝධ කරගන්න. සාමාන්‍ය ලෝකයා ප්‍රයෝජනය ලබන්නේ පුජ්‍යලයා තුල ඇති ශක්තියෙන්. දැන් පුජ්‍යලයේ තුල තරහ උද්දීපනය කරන්න වැඩි අමාරුවක් නැහැ. මොකද මේ පුජ්‍යලයේ තුල තියෙන ශක්තියක් ඒක. ඒ වගේම ලෝභය උද්දීපනය කරන්න අපහසු නෑ. ඒක හිතේ තියෙන ශක්තියක්, ඒක උද්දීපනය කරන්න පුළුවන්. ඉරිෂියාවත් එහෙමයි. ඒ කියන කෙලෙස් 1500ම වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ඒ කියන කිසි දෙයක් දියුණු කරන්න එච්චර අපහසුයක් නෑ. හිත නැඹුරුව කතා කරනකොට ඒ හිත ද්වේෂයෙන් කිපිලා එනවා, ද්වේෂයෙන් පැනනගිනවා. ඒ නිසා මේ ලෝකෝත්තර ශක්තිය යම් කිසි ආකාරයක අපහසු කාර්යයක් බවට පත්වන්නේ විශිෂ්ටයන් විසින් අවබෝධ කරගන්නා වූ ධර්මයක් බවට පත්වන්නේ මේ ජීව ශක්තියින් ඇතුළත තියෙන ශක්තියක් නෙමෙයි. මේක ලෝතුරා බුදුපියාණන් වහන්සේ ලබා දුන්නු ඒ සුවිශේෂ ශක්ති බලවේගයක් උපයෝගී කරගෙන ඒක පාරම්පරිකව ලැබිලා ඒක පරම්පරාවකින් තවත් පරම්පරාවක් ඒ බීජේ හදවතේ තැන්පත් කිරීම නිසා පැලවෙන ගුණයක් තියෙන දෙයක්. ඒක බීජේ කියන වචනේ පාවිච්චි කළාට එහි කිසිදු බීජයක් එහෙම නැත්තම් දෘෂ්ටියක් නැහැ. ඒ දෘෂ්ටියක් නැති ගුණය තමයි හිතේ පැල කරන්න. ඒ නිසා පින්නතුන් අන්නේ ගුණය හොයා ගන්න ඕන. තමන් නිතරම පංච උපාදානස්කන්ධේ නිදහස් වුණු අවස්ථාව පිළිබඳව පරේක්ෂණය කරන්න. උත්තරයක් ලැබිලා වැඩක් වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ භාවයක් තමා තුළ ගොඩනගා ගන්න. තමා උත්තරයක් හොය හොයා ඉන්න එපා. තමන් ඒ අසංකාරික නිරෝධ සහගත විමුක්තිදායක කිසිම තැනකට ඇලෙන්නේ බැඳෙන්නේ නැති රැය දහවල තකින්නේ නැති තැනට තමාගේ ජීවිතේ පෙරල ගන්නයි බලන්න ඕන. එහෙම නැතුව මේ උත්තරයක් හොයලා වැඩක් වෙන්නේ නැහැ. උත්තර හොයලා වැඩක් නැහැ. එතකොට පුතජ්ජන්නේ භාවයේ ඉඳගෙන මොන උත්තරයක් ලබා දුන්නත්, මොන තරම් නිවැරදි උත්තරයක් ලබා දුන්නත් ඒක ඇති වැඩක් නැහැ. ඒ නිසායි බුදුහාමුදුරුවෝ දේශනා කරේ ගාථා දහසක් පාඩම් කරගන්නවට වඩා අර්ථශූන්‍ය ගාථා දහහක් මතක තියාගෙන ඉන්නවට වඩා මේ එක වචනයක් ප්‍රත්‍යක්ෂ කරන්න. ඒක උතුම්, ඒක උතුම්, ඒක ශ්‍රේෂ්ඨයි, ඒක විශිෂ්ටයි. එනිසා උත්තරයක් නෙමෙයි මේක, අධ්‍යාත්මික පරිවර්තනයක්. පෘතජ්ජන භාවයේ ඉඳගෙන ලබා දෙන හැම උත්තරයක්ම වැරදි. ඔහුට ඒ ලෝකෝත්තර ශක්තිය අවබෝධයෙන් ප්‍රකාශ කරන්න බැහැ. ඒ ගුණය එන්නේ වචනයකින් නෙමෙයි, එන්නේ කෙනෙක්ගේ හඳ රිද්මයෙන්, වචන රටාවකින් සැඟවුණු අර්ථයක් හැටියටයි කෙනෙකුගේ ආත්ම අවබෝධය සමාජගත වෙන්නේ, ලෝකයට ඉදිරිපත් කරන්නේ. එකට තියෙන හද රිද්මයක් තියෙන වචනයක් නෙමෙයි. ඒ නිසා තමයි ඒක ලෙහෙසියෙන් වචනවලට කියලා කොයි බහරි තැම්පත් කරලා තිබ්බට මිනිස්සෙකුට යථා අවබෝධය සිද්ධ වෙන්නේ නැහැ. හරියට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ විශිෂ්ට වූ ධර්මයේ හද රිද්මයකින් අවබෝධ කරගන්නා වූ මේ ධර්මය හොඳින් අහන්න ඕන. හොඳින් මේ වචන ටික සියල්ලම සම්පිණ්ඩණය කරගන්න ඕන, එකතු කරගන්න ඕන. ඊළඟට විදර්ශනා කරලා පරේක්ෂණය පවත්වන්න ඕන. පරේක්ෂණය පවත්වමින් තමන්ගේ මුළු හිත, කය, වචනයම ඒ ධහමට අනුබද්ධ, අනුකූල කරගන්න ඕන. ඉතින් අද බොහෝ දෙනෙක් තේරුම් ගන්න බැරි ප්‍රශ්නේ තමයි ධහම කියලා කියන්නේ මොකක්ද කියලා. සද්ධර්මයේ කියලා කියන්නේ ප්‍රමුඛ වශයෙන්ම ලෝකෝත්තර භාවයට. ඉති ලෝකෝත්තර ගුණය හොයන කෙනා ඒ ලෝකෝත්තර සාපේක්ෂිත ධර්ම තමයි හොයන්න ඕන අධ්‍යාත්මික වශයෙන්. ඊළඟට තියෙනවා අපේ කැම්බීම් ඉඳුම් හිටුම් ඇවතුම් පැවතුම් පවත්වා ගන්න උවමනා කරන ධර්ම. ඒව සම්මුති ධර්ම. සම්මුති ධර්ම වෙනම තේරුම් කරගන්න ඕන, ඒව පිළිපදින්න ඕන. ලෝකෝත්තර ධර්ම වෙනම තේරුම් කරගන්න ඕන, ඒව යථා අවබෝධයට පත් කරගන්න ඕන. එහෙම නැත්නම් තමන් අවබෝධයට පාත්‍ර වෙන්න ඕන. මොකද ලැබිලා තියෙන්නේ බොහොම වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිතයක්, මනුෂ්‍යාත්මයක්. නුවණක් ලැබිලා තිනෝ මේ මගේ හිත කය වචනේ මෙතෙක් දවස් ලෝභ ද්වේෂ මෝහ රාග මද මාන ඊර්ෂ්‍යා වලට මේක කැප කළා පූජා කළා තිබ්බා. දැන් මගේ හිත මම මේ ලෝකෝත්තර සත්‍ය සඳහා පූජා කරනවා. එහෙම නැත්නම් කාලය වෙන් කරනවා මගේ හිතේ. මම මේ සත්‍ය අවබෝධ කරගෙන මිස මම පිටුපස බලන්නේ. මේ සත්‍ය අවබෝධ කරගෙන තමයි අනිත් ඕනම ධර්මතාවයක් ඉස්සරහට ගන්න කියලා දැඩි අදිස්ථානයක් හිතේ තියෙන්න ඕන. ඒ වගේ අදිස්ථානයක් තියෙන කෙනාට ජීවිතේ ජය ගන්න පුළුවන්. ජීවිතය අවබෝධ කර ගන්න පුළුවන්. ඒක ශ්‍රේෂ්ඨයි. ලෝකේ ඉන්න කිසිම මහාචාර්යවරයෙකුට ඒ සත්‍ය දර්ශන අවබෝධය ඉක්මවා යන්නට බෑ. ලෝකේ ඉන්න කිසිම මනෝවිද්‍යාඥයෙකුට පරේක්ෂකයෙකුට එය ඉක්මවා යන්නට බෑ. එය සර්වඥතාඥානේ ඥාතිකම් කියන සියල්ල වැටහෙන සියල්ල දකින නුවණක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා ඊටාම සුළු වගයක් තියෙන මමංකාරය තියාගෙන ඉන්නවද, වැඩි අගයක් තියෙන මේ ලෝකෝත්තර ධර්මයේ තේරුම් කරගන්නවද? සුළු අගයක් තියෙන දේවල් අල්ලගෙන හිටියාම තමන්ට දැනෙන්නේ තමාගේ කියලා, තමාගේ අක්කර කාල පර්චස් 20-30 ගේයක් එක්ක එක වාහනයක් ඥාති කීප දෙනෙක් හිතවතුන් කීප දෙනෙක් පමණයි. නමුත් ඒ මමංකාරය නැති කළාට පස්සේ මුළු මහත් ලෝකයක්, මුළු මහත් විශ්වයක් තමාට ලැබුණාට වැඩිය. දැන් ප්‍රජා 10ක් 15ක් ලැබිලානේ නේද මිනිස්සු? එහෙම නැත්නම් අක්කර 5ක් 6ක් 50ක් 60ක් ලැබිලානේ සතුට වෙන්නේ. යාන වාහන 2-3ක් ලැබිලානේ සතුට වෙන්නේ මිනිස්සු ලෝකේ. ඉතින් මුළු විශ්වයම ලැබුණාට වැඩි සන්තෝෂයක් කෙනෙන් තුල පැන නගින කාරණයක් තමයි මේ නිසීසත් ධර්ම අවබෝධය කියලා කියන්නේ. මුළු මහත් ලෝකයේම තමන්ට ලැබුණා වගේ සන්තෝෂයක් දනවන කාරණයක්. ඒකට හේතුව හේ කාරණේ තරම්ම වටිනවා. ඒකට හේතුව ඒ නොනස්සන ධර්මතාවයක්. ඒ වගේ මේක ජීවිතේට බරක් ඇති ධර්මතාවයක් නෙමෙයි. මේ ලෝකේ බොහෝ දේවල් ලබාගෙන සතුටු වුණත් ඒ දේ නැති වෙයි කියලා දුකෙන් ඉන්නේ. බියෙන් ඉන්නේ මිනිස්සු. ඒ බියත් එක්ක තමයි ඒ සන්තෝෂ විඳින්නේ. ගෙදරදොර බඩ මුට්ටුවක් නිසා, යාන වාහනයක් නිසා, ඒවත් තුලින් මිනිස්සු ලෝකේ සන්තෝෂ වුණත් අභරණයක් නිසා, ඒ සාපේක්ෂිත අභරණය වගේම ඒකට සාපේක්ෂිත සමාන අර වගේ බයක්, දුකක්, සංවේගයකුත් හිතයට තියෙනවා. ඔතන ඒව ආයාසයෙන් මමංකාරය තුළ තියෙන සන්තෝෂ මේක නොකැඩෙන නොබෙදෙන මමංකාරයකින් තොර ඇතිවන ජීවිතයට බරක් නොවන සැහැල්ලුවක් වන නිසා ඒ සන්තෝෂ නිමාවක් නෑ. නිවන හා සමාන ලෝකේ එකම ධර්මතාවයයි තියෙන්නේ, ඒ අනන්ත විශ්වය. පෘථුවි ගහ ලෝකෙම නෙමෙයි, අනන්ත විශ්වය. ඒ අනන්ත විශ්වය කියලා කියන්නේ නිවනේ තියෙන ගුණාංග එහි තියෙනවා. හොඳට බලන්න මේ අහසේ කෙලවරක් නැහැ කියලා කිව්වහම ඒක මහා පුදුමය දනවන කාරණයක්. මේ අහස කියන ධර්මතාවයේ ලෝකේ හටගත්ත දවසක් නැහැ. ඒක මහා පුදුමය දනවන කාරණයක්. මේ අහස කියන ධර්මතාවයේ පවතින කාල සීමාවක් තියෙනවයි කියලා කාටවත් කියන්න බෑ. එහෙම එකක් නැහැ. ඒක මහා පුදුම ධර්මතාවයක්. මේ අහස කියන එක කවදාවත් මැරෙන්නේ නැහැ. කවදාවත් නැති වෙන්නේ නැහැ. ග්‍රහලෝක හැදෙනවා, හිරුසඳු හැදෙනවා, සත්ව ජීවීන් විවිධ ලක්ෂණ වලින් උපදිනවා, ඒ වායු විනාශ වෙලා යනවා. ඒ වගේම මේ අනන්ත අහස මත මේ මිනිස්සු වගේම මේ මිනිස්සු වගේම ජීවි කොට්ටාස, සත්ව කොට්ටාස, ලෝක, හිරු මෙච්චර ප්‍රමාණයක් තියෙනවය කියලා කියන්න බෑ. ඒ තරම් පොඩ්ඩක් බලන්න, ඔළුවට තමන්ගේ මනසට ඔරොත්තු දෙන්නවත් නෑ ඒ ගැන හිතන්න. හොයන්න එපයි කියලා නෑ බුදුහාමුදුරුවෝ. ඒක සෙවීමෙන් කෙලවරක් හොයාගන්න බෑ කියන එක කියලා තියෙනවා. හොයන්න එපයි කියලා මොකුත් කියලා නෑ බුදුහාමුදුරුවෝ කාටවත්. මුගලන් හාමුදුරන්ට කියලා තියෙනවා ඒකේ කෙලවරක් නෑ කියන එකයි කිව්වේ. එහම හොයන්න එපා කියලා කිව්වේ නෑ. ඒ නිසා කෙලවරක් නැහැ කියලා කිව්වට අපි පොඩ්ඩක් නුවණින් ඒක සෙවීමෙන් අපිට යම් කාරණයක් තේරුම් ගන්න පුළුවන්. එතකොට ලෞතර බුදු පියාණන් වහන්සේට තප්පරයක් ඇතුව දසසහස්‍රික ලෝක ධාතුවක් දකින්න පුළුවන්. සහස්‍ර 10000ක් දකින්න පුළුවන් තප්පරයකට. තප්පරයක් කියන්නේ මෙහෙම කරනකොට තප්පරයයි තප්පරයක වේගින් අසුරු සැනකින් සහස්‍ර ලෝ දසදහසක් දකින්න. සහස්‍රයක් කියලා කියන්නේ ඉරක් සහ ඉරක් වටේ කරගෙන ග්‍රහලෝක පද්ධතිය. ඒක සහස්‍රයක්. එතකොට විද්‍යාඥයන් තාම යනගන්න බෑ එහෙ පිටහ කෙලවරේම තියෙන ග්‍රහ වස්තුවට. තේරුණා? පිටහ කෙලවරේ තියෙන ග්‍රහ වස්තුවට යාගන්න බැරුව තාම ඉන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වගේ දසදහසක් දකින්න එක කොච්චර දෙයක්ද බලන්න. තප්පරයකට 10000ක් බලනකොට ඒකට විනාඩියක් බලාගෙන හිටියොත් 10000 ඒවා 60ක් දකින්න. එතකොට කොච්චර විනාඩියකට දකින්න පුළුවන්ද? එතකොට ලෞතර බුදු කෙනෙක් පැයක් බල බලා හිටියොත් ඒ 10000 ඒවා කොච්චර දකින්න? දවසක් බලාගෙන හිටියොත් කොච්චර දකින්න? පුංචි පහේ දෙයක්ද මේ සහස්‍රයක් කියලා කියන්නේ? පොඩි එකක් එහෙම නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා මහිමය මේ හිරු ආලෝකයේ වේගයට, ශබ්දයේ වේගයට වඩා වැඩි, ආලෝක වේගවලට වඩා වැඩි. දැනට තියෙන ආලෝක තරංග තමයි වේගවත්ම තරංග වේගය. මේ ආලෝක වේගයේ ඉක්මවා යන පරයන ශනික වේගය. ඉතින් ඒ විදිහට බලාගෙන ගියත් කියන බුදුහාමුදුරුව තප්පරේට 10000ක් සහස්‍ර දැක්කත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? ලෝක විසේ අචින්තයයි. සීමාවක් නැහැ. ඉතින් අපේ පින්නතුන්ලාගේ බුදුහාමුදුරුවන්ගේ තියෙන දැන් ප්‍රඥා මහිමේ ගුණය බලන්න කොච්චර දුරස්ත කියලා. එතන අපේ ගොඩක් දෙනෙකුට ලෝක බෝලේ රවුම් කියලා හිතා ගන්න බැරි ඔය ඉන්න කාලයක තරමක බුදුහාමුදුරු තප්පරේට දසසහස්‍රේ ලෝක ධාතුවක් දකින්නවා. ඉතින් මොනතරම් ශ්‍රේෂ්ඨ සම්මුතියෙන් බැලුවත්, අධ්‍යාත්මික වශයෙන් බැලුවත්, මොන විදියෙන් බැලුවත් බුදුරජාණන් වහන්සේ අදහන්න, උන්වහන්සේට වඳින්න මේ දෑත, මේ හිත, කය, වචනේ මොනතරම් පාරමී පුරන්නේ නැද්ද? මොනතරම් පිං කරන්නේ නැද්ද? ලෝකෙ කිසි කෙනෙකුට නැහැ නේ මේ බුදුහාමුදුරු තන උත්තරීතර කෙනෙක් වඳින්න. ඒගොල්ලොන්ට එක්ක කවදාවත් නැති දැක්කේ නැති පිස්සු යකෙක් කොයි හරි භූතයෙක් තමයි වදනම් කරගෙන වඳින්නේ. පිස්සුනේ නැන්නේ කවදාවත් දැකලා නැහැ, මොකුත් නැහැ. ඔය කෑ ගහනකොට ඉතින් ඉල්ලනකොට ඉතින් ඒක පිස්සු තමයි. ඉතින් එවැනි පිස්සුවක් නැතුව මේ විද්‍යාත්මක ලෝකයට බුදුහාමුදුරු මොන තරම් වටිනවද? ඉතින් ඕනම කෙනෙකුට බෞද්ධයෙක් වෙන්න පුළුවන්. ඒ තමයි හදවතේ. මම මේ සත්‍ය, මේ බුදුරජාණන් වහන්සේගේ මේ සත්‍යෙට මගේ හිත කය වචනේ එකඟයි කියනවා නම් එතන ඉඳලා එයා බෞද්ධයෙක් බවට පත් වෙනවා. ඒ සත්‍ය හරියට තේරුම් ගන්නේ නැත්නම් එයා බෞද්ධයෙක් හැටියට නාමකව ආවත් එයා බෞද්ධයෙක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් කරගන්න ඕන. ලෝක විශ්ය අතින්දයයි. එහෙමනම් අවසානයක් නැති වගේ මේ අනන්ත ආකාශයේ නිවනේ කියලා කියන්නේ බුදු ගුණ අනන්තයි. රහතන් වහන්සේ කෙනෙක්ගේ ගුණ අනන්තයි. සෝහාන් මාර්ගඵලලාභී කෙනත් ඒ දකින්නේ අනන්ත ගුණයක් තමයි. එයත් ස්පර්ශ කරන්නේ අනන්ත ගුණයක්. අනන්ත ගුණයට තමයි ඥාතිකම් කියන්නේ. එයාගේත් ඒ දර්ශන වේගය අනන්තයි. මානසික වේගය අනන්තයි. අනන්තයි කියලා කියන්නේ අන්ත දෙකක් නැහැ. අපි කෝඩු කෑල්ලක් ගත්තොත් අතට ලී කෑල්ලක්, ඒ ලී කෑල්ලේ කොනකට මේ අන්තය කියලා කියන්නේ එක කොනකට. ඒ තියෙන කොන් දෙකක්. අපි මේ ශාලාව ගත්තාම ශාලාවේ දකුණු පස බිත්තියක් තියෙනවා, වම් පස බිත්තියක් තියෙනවා. ඒ තමයි අන්ත දෙක, කෙලවර දෙක. රටක් ගත්තහම රටේ සීමාව තියෙනවා. ඒක තමයි අන්තය. ඊළඟට මහා පෘථුවිය ගත්තහම ඒකේ අන්තයක් තියෙනවා, කෙලවරක් තියෙනවා. එතකොට බුදු ගුණ අනන්තයි. ඒක අන්ත දෙකක් නැහැ. අන්ත දෙකක් නැහැ. අන්ත දෙකක් නැත්තම් මහා විශ්වය හා සමානයි. විශ්වයේ අන්ත නැහැ. හොයාගෙන තියෙනවද කවුරු හරි? හොයාගනීද කවුරු හරි? නැහැ. නැති නිසායි නැහැ කියලා කියන්නේ. නැති නිසායි නැහැ කියලා කියන්නේ නැහැ. අන්ත නැහැ. ඒ අනන්ත විශ්වයට අයිතිවාසිකම් කියන්න තීද්දි මේ මිනිස්සු පර්චස් 10ක් 20ක් 30ක් අල්ලගෙන ඉන්නවනේ. නේ පුංචි කාර්යයකින්, මාලයකින්, කරාබුවකින්, ඇඳුමකින්, සපත්තුවකින් සන්තෝෂ වෙලා ඉන්න ලෝකෙ දිහා බැලුවාම බුදුහාමුදුරුවන්ට හිතෙන්නේ කෝම් පිට්ටු තලන පුංචි ළමයි වගේ පේනවා ඇති. ඈ අනේ මේ දරුවෝ පුංචි ළමයි වගේ එක එක යකඩ කෑලි දාගෙන කරේ, ඈ රෙදි කෑලි ඇඳගෙන ඔය එක එක සපත්තු කෑලි දාගෙන අනේ හැඩ බලනවා, සන්තෝෂ වෙනවා. අනේ පව්වේ පුංචි ළමයි අසරණයෝ, උන්ට කවද ප්‍රඥාව බහල වේද කියලා හිතෙනවා. අපිටත් එහෙම කාලයක් තිබ්බා, මටත් එහෙම කාලයක් තිබ්බා. කවුරු හරි නළුවෙක් අඳින්න කලිසමක් දැක්කොත් ඒ වගේ කලිසමක් මටත් ගන්න හිතෙනවා. මම පෙරුම් පුරපුර ඉඳලා ගන්නවා, ඈ කලිසම ෂර්ට් එක ගන්නවා. ඒ විදියට ඒ විලාසිතාවට අඳින්න. ඒ කොණ්ඩේ මෝස්තරේ දැක්කහම අර අර නළුව කපලා තියෙන කොණ්ඩේ මෝස්තරේට කපන්න ඕන. එතකොට හරි. ඒ කාලයක් තියෙන ඕන කෙනෙකුට ඒවට නිගා කරනවා නෙමෙයි කියන්නේ. ඒ කාලෙන් එයා පෙරලේ. දැන් සිද්ධාර්ථ කුමාරයාට කාලයක් තිබ්බනේ. බොහෝම මල් පළතුරු රස විඳින, නාටිකාංගනාවෝ රස විඳින කාලයක් තිබ්බා. මුලින්ම නෙමෙයි ඔය විපාක වෙලා දාලා ගිහි පස්සේ. සිනමේදී තමයි හිතුනේ මොනවද මේ කතා කියලා. ප්‍රඥාව මොහු පුරා යන්නත් එක්ක. ඉතින් මේ ප්‍රඥාවට භාජනය වුණාට පස්සේ තමයි ඒ දේවල් දකින්නේ. ඒ නිසා අර දෙයට අපි දුස් කියනෝ නෙමෙයි, ඒකේ කුඩා කාලෙදි හැටි. ඒක සිද්ධාර්ථ කුමාරයාගෙත් හැටි, ඒක අපි ළඟත් තිබුණු ස්වභාවයේ හැටි, තව ලෝකයේ බිහි වෙන අයගේ ස්වභාවෙත් හැටි. ඒ නිසා පින්නතුන් දැන් මේ පින්නතුන් කියලා කියන්නේ ජීවිතේ වයසින් වැඩි වියට පත්වෙච්ච අය. ඒ උදවිය දැන් ඉතින් ජීවිතේ පිළිබඳව සත්‍යවාදීව දකින්න ඕනේ. ඒ කියන්නේ පිළිකුල් කරන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. තමන් අර විශ්ව දර්ශනයට ආවට පස්සේ ඒවයි තියෙන අගය සෙල්ලම් බඩු ගන්නට වැටෙනවා. තේරෙනවනේ. මේ කියන්නේ ඒව ප්‍රතික්ෂේප කරන්න කියනවා නෙමෙයි කියන්නේ. ඒවයි තියෙන අගය සෙල්ලම් බඩු ගන්නට වැට. සෙල්ලම් බඩු ගන්නට වැට. දැන් පින්නතුන් කල්පනා කරලා බලන්න, පින්නතුන්ගේ ආත්ම පරිවර්තනය අදාදම කරගත යුතුයි. නැත්නම් මේ නියත වශයෙන්ම සසර සතර අපායට නොවැටි යන්න තියෙන ගමන නිකං අපරාධේ. මේ සත්‍යයේ අවබෝධය නැති නිසා ආයි සසර මුලාවකට අහුනොත් එහෙම සංසාර චක්‍රයට කොහේ කොහේ හොයි ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටික ආගමක හරි පුදුනොත් එහෙම සම්මාදිට්ඨික ආගමේ පුදුනත් නිවැරදි සද්ධර්මය අහන්න කියන්න කනවැකින් අවස්ථාව ලැබුණොත් එහෙම ඒ ඇත්තන්ට සසර ලොකු අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා ඒ අවස්ථාව හොඳටම තේරුම් අරගෙන නියත වශයෙන්ම නියතෝ සම්බෝධි පරායනෝ නතේ ගමිස්සන්ති අපාය. නියත වශයෙන්ම සම්බෝධිය කරා යදී යන කෙනෙක් බවට පත් වෙනවා. නියත වශයෙන්ම සතර අපාය නොවන කෙනෙක් බවට පත් වෙනවා. සක්කාය දිට්ඨි කියන දස සංයෝජනයක් තියෙනවා. ඒ කියන්නේ දස මිශ්‍රණ ධර්මයක් මෙතන තියෙන්නේ. බලවේගයක්, දස බලවේගයක් තියෙනවා. ඔය දස බිම්බර මාර පරාජය කියලා කියන්නේ ඕගොල්ලෝ හරියට බිමට බරයි, බිමට ඇදගෙන ඉන්නවා. ක්ලේශ මාර කෙලෙස් ඇවිල්ලා ඔබට බාධා කරනවා. ඒවට කියනවා ක්ලේශ මාර. එයක් ඔබටත් එනවා. ඒවට කෙලෙස් මාර ආවහම ඒව රළ බිඳගෙන යන නැවක් වගේ ඒව පරයා. තමන්ගේ විදර්ශනාඥානෙ ඒකට යට වෙන්න පෙරලෙන්න දෙන්න හොඳ නැහැ. එනවා, එන්නේ නැtei කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ආවට කලබල වෙන්න එපා. ආවහම තමන්ට පෙරලා යන්න පුළුවන් නම් ඒක ගැටලුවක් නෙමෙයි. නෑ මෝදේ රළ නැති කරන්න බෑ. රළ තියෙනවා. ඒකපර මිනිස්සුෙකුට කෙලෙස් නැති කරන්න බෑ. කෙලෙස් තියෙනවා. යාට කෙලෙස් පරයා ඉස්සරහට යන්න පුළුවන් නම් ඒ කියන්නේ විදර්ශනාඥාන යට වුණොත් තමයි වැරදි. දැන් අන්නාසි ගෑල්ලක් ඔබට කණ්ඩුමනාවක් ඇති වුණොත් එහෙම පාරේ යද්දී ඒ විදර්ශනාඥානෙම ඕන, විදර්ශනාඥානය හොයමින්ම ඕන අන්නාසි ගෑල්ලක් කණ්ඩක් පුළුවන්. අස්සේකට ඕන විදර්ශනාඥානි පැත්තකටම දාලා රස දුස්නාවෙන් ඒකේ භුක්තිය විතරක් විඳින්න පුළුවන්. ඒකයි ඒ ක්‍රියාවලියේ ස්වභාවය. දූ දරුවොත් එක්ක පෞල් ජීවිතයක්, මහත්මයෙක් එක්ක නෝන කෙනෙක් එක්ක පෞල් ජීවිතයක් ගත කරන්නත් පුළුවන් විදර්ශන ඥානේ මේ පාගන්න නැතුව. එයාගේ ඊට වඩා වේගයෙන් ඇලීමේ වේගයක් එයා ඇති කරවල තියෙනවා සත්‍ය අවබෝධය වෙනස. සත්‍යේව පරයා යන සත්‍යයක් ඔහු ළඟ තියෙනවනම් දිනන්න පුළුවන්. එනිසා මේ තියෙන දේවල් මෙහෙම ඈඩ් කරයි කියලා නිවන් දකින්න බෑ. ඒ තියෙන ඇලීම ඕනම ඇලීමක්, ලෝකේ තියෙන අවසාන ඇලීමක් පරයා යන මොහොතේදී තමයි අවසාන දෘෂ්ටි බලවේගයත් ඉක්මවා යන මොහොතේදී තමයි සද්ධර්මය අවබෝධ කරගන්නේ. දැනට පුතඥ සත්වයා කියලා කියන්නේ දෘෂ්ටි එහෙකට දෙහෙකට නෙමෙයි, දෘෂ්ටි ජාලයකට යටත් සත්වයා. රාගයට යටත් සත්‍යා, ద్వේෂයට යටත් සත්‍යා, මෝහයට යටත් සත්‍යා, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, මද, මාන ඔක්කෝ දේවල් වලටම යටත්. ඒ දේවල් ඔක්කොම පරයා යන්න පුළුවන්, ඉක්මවා යන්න පුළුවන් ගුණයක්. ඈ තමා තුළ තියෙන දෘෂ්ටි වලට, සංකල්ප වලට, අත්වාද වලට, පරවාද වලට, මමත්වයට යටත්. ඒකට නිසා කියනවා බුදුහාමුදුරු තණ්හා දාසෝ. තණ්හා දාස කියලා වෙනවම සූත්‍රයක් දේශනා කළා. තණ්හාවට සේවය කරන්න ආසාවනේ. තණ්හාව කියලා කියන්නේ ආසාව. ආසාවට සේවය කරන්න. ඔය තරහ කියලා කියන්නේ ආසාවක්. කවුරුත් කියලා දීලා නැහැ නේද? තරහ කියන්නේ ආසාවක් කියලා. තරහ කියන්නේ ගැටීමක් නෙමෙයි, ඒකත් ඇලීම. ගැටුමත් එතන තියෙන්නේ ඇලීම. ඇලුනත් එතන තියෙනවා ඇලීමයි ගැටීමයි දෙකම. ගැටුමත් එතන තියෙනවා ඇලීමයි ගැටීමයි දෙකම. ගැටුණත් ඇලෙනවා, ඇලුණත් ඇලීම විතර තියෙනවා. ඒ නිසා ඇලීම කියන එක එක ස්වභාවයකට දැකලා, ගැටීම කියන එක එක ස්වභාවයකට දැකලා අපේ උදවිය මොකද කරන්නේ? ඇලීමෙන් දුරු වෙනවා. හැබැයි ඒ පදිංචි වෙන්නේ ගැටීමේ. ඊට පස්සේ එයා හිතනවා, හරි මම මොකටවත් ආස කරන්නේ නැහැ, මං හැමෝටම වෛර කරනවා. එයාට තේරෙන්නේ නැහැ, බලනකොට හිතෙන් හැම දෙයකටම වෛර කරනවා. ඇන්දත් කෙනෙක් වැරදි, ඒකටත් බනිනෝ, කෑවත් වැරදි, ඒකටත් බනිනෝ, ඈ මොනවාද ඔක්කොටම ඒවා බැන බැන ඉන්නවා. එයා ගැටෙන එක තමයි කරන්නේ. දැන් ඔය මාධ්‍යවල හාමුදුරුවෝ කියන බණ දිහා බලාගෙන හිටියාම උන්වහන්සේලා විතර ගැටෙන කෙනෙක් මේ ලෝකේ තව නැහැ කියලා. ඒ කියන මිනිස්සේ උට අඳින්න නිදහසකුත් නැහැ, කන්න නිදහසකුත් නැහැ, මොකක්වත් නැහැ. සිද්ධාර්ථ කුමාරයා 16 විවාහ වෙලා බොහොම සන්තෝෂයෙන් 29 වෙනකන් හිටියා. දැන් මේ ඉන්න මිනිස්සුන්ට දෙන්නේ. එතකොට ගැටෙන එක නෙමෙයි, බැන බැන ඉන්න එක නෙමෙයි තියෙන්නේ. අපිට කරන්න තියෙන්නේ ගැටෙන්නත් එතන වරදක් තියෙනවා, ඇලුනත් එතන වරදක් තියෙනවා. එහෙමනම් අපි මොකක්ද කරන්න ඕන? ඇලෙන්නත් හොඳ නැත්තම්, ගැටෙන්නත් හොඳ නැත්තම් මොකද්ද අපි කරන්න ඕන? ඇලීමෙන් ගැටීමෙන් නිදහස් වෙන්න ඕන. ඇලීමෙන් ගැටීමෙන් නිදහස් වුණාට පස්සේ මොකද්ද කරන්න ඕන? ක්‍රියාවෙන් නිදහස්නේ. ඇලීමෙන් ගැටීමෙන් නිදහස් වුණොත් එහෙම එතන උපේක්ෂාව කියන්නේ දෙකටම අයිති දෙයක්නේ. ඒ නිසා මම උපේක්ෂා කියන වචනේ යෙදුවේ නැතු වුණාට, උපේක්ෂාව කියන්නේ ඇලීමයි ගැටීමයි දෙකම තියෙන එක. මධ්‍යස්තව දෙකම පාවිච්චි කරනවා. එතකොට උපේක්ෂාවකුත් නැහැ, ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ, මිශ්‍රව ගන්නෙත් නැහැ. එතකොට යාට මොකද කරන්න දෙන්නේ ඊළඟට? එයා ක්‍රියාවෙන් නිදහස් වෙනවා. ක්‍රියාවෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ මම මොකුත් නොකර ඉන්නවා කියන අදිෂ්ඨානයෙන් ඉන්න එකද? නෑ, ඒක ඇලීමක්. ඒක චේතනා කර්මයක් උපදවලා, ඒක සංඥා විඥාන සංඛාර කරලා, ඒක දැඩි අදිෂ්ඨානයක් මත, වීරියක් මත පටවලා ඒ තුල ඊළඟට ඉන්නවා. මම බලන්නේ ඒකේ තියෙන ගැඹුරු. ඒකත් ඒක සියුම් ඥාණයෙන් බැලුවොත් තමයි ওই මානසික ස්වභාවවල හසුවන්නේ. ඒකම චිත්ත සංඛාරයක් බවට ඊළඟට පත් වෙනවා. ගොඩාක් දෙනෙක් ඔය අවුරුදු 15 20 ගණන් මේ බණ අහන්න වෙලා තියෙන ධර්මය අර තේරුම් ගත්ත කියන එක, තේරුම් අරගෙන ඉපැයි දිහත් කරන්න තේරුම් ගත්ත කියන එක මදි. ගොඩාක් දෙනෙක් ඉන්නවා ඒ ඇත්තුන්ගේ ඇතුලේ පිටින් බණ ඇහුවට ඇතුලේ තියෙනවා මහා මාන උද්දච්චකම් අවිද්‍යාව ගොඩක් තියෙනටි ඉන්නවා. ඒකට නිවන් දකින්න ලේසියෙන් බෑ. දැන් අපි යොදාගත්තේ මේ සේසත් ධර්මයේ තේරුම් ගන්න සේසත් ධර්මයේ හැම වෙලාවයි, කියන්නේ අනිත් ඔය භාවනා ක්‍රම නම් ඕන තරම් මම ප්‍රගුණ කළා. නමුත් සේසත් ධර්මයේ කන වැකිලා ප්‍රත්‍යක්ෂ කෙනෙකුගෙන් කන වැකුණට පස්සේ මට කාලය ගියේ මාස 3යි. 3 මාසෙන් දැක්කා. ඒක අධික වීරයක් නේ. හරි. ඔයත් මාස 3ක් නෙමෙයි අඩුම තරමේ ගෘහ ජීවිතයේ ප්‍රශ්න වලටයි අරකයි මේකයි ඔක්කොම ටික මේ සම්මානුපාතිකව දැම්මත් යම්කිසි උනන්දුවක් තියෙන කෙනෙකුට, ප්‍රඥාවක් තියෙන කෙනෙකුට අඩුම තරමේ අවුරුදු 3කින් දකින්න එපෝ. මාස 3කින් බෑ, අවුරුදු 3කින් දකින්න එපෝ. අඩුම තරමේ අවම වාසේ. එහෙම දකින්නත් බැරි නම් මේ කවුරුත් නැති වෙලාවට හයියෙන් ටොක්ක්ක් කන ගන්න ඕන. මොලේ කොහෙද තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ? ඔළුවට කියන්න ඕන මට මේක තේරුම් කරලා දුන්න නැති වුණොත් මම ඔළුව බෙන්ඩර් කරනවා කියලා. එතකොට ඔළුව බය වෙනවා. ඈ ඔළුව බය වෙයි ටික. එහෙම කරන්න ඕනේ. ඇයි එහෙම කිව්වා? වරදක් නැහැ. බුදුරජාණන්සෙත් කිව්වා මගේ හිත හත් කඩකට පැලිලා ගියා. ආ ඉතින් ඔළුව බෙන්ඩර් කරනවා කියන්නේත් ඒ වගේ වැඩ නේද? ඈ පැලිලා ගියත් මම නැගිටින්නේ නෑ කියලා අදිෂ්ඨානය කරා. ඉතින් ඔය ඇත්ත එහෙම හිතුවට වරදක් වෙන්නේ නෑ. මොකද අපිත් එහෙම කළා. ඒකයි කියන්නේ. එහෙම ගලා සමහර සිතුවිලි ආවහම සිතුවිලි අපි මැඩපවත්තන්න දැඩි වීරිය උත්සාහය දෙතන යෙදුවා. ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ ධර්මයට අනුව පිළිපදින්න නෙමෙයි, ධර්මයේ තේරුම් ගන්න. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉන්න ක්‍රමයට ඔය ඇත්ත යන්න එපා. ඉන්න ශල ධර්මයේ තේරුම් ගන්න යන්න. මොකද මේකනේ ඔය ඔය කාරණේ මම තේරුම් ගත්තේ පොඩිම කාලේ. අපි හවසට පොඩ්ඩක් කෑම එහෙම කාලා පොඩි වුන් නිදා ගන්න පුරුදු වුණා. නායක හාමුදුරුවෝ ඔක්කොටම ගහනවා වේවැල් පාරවල්. මොකද නිදා ගන්නවා කියලා. දැන් දුවල ගිහලා අපිට තියෙන පොත් පාඩම් කරන්න ඒ වෙලාවට. හවසට පාඩම් දෙන්න ඕන. ඉතින් දවසක් ඉන්නේ කට ටිකක් කැඩිච්ච කොල්ලේ. ඒ කොළු ගැට යහනෝ එන නායක හාමුදුරුවෝ කියන්නේ අපි නිදා ගන්න එපා කියලා. නායක හාමුදුරුවෝ කියන්නේ මොකෝ? ආ හොඳ ප්‍රශ්නයක්. ආ ඊට පස්සේ ඉතින් නායක හාමුදුරුවෙක් කරගෙන ගිහිල්ලා අර තියෙන කබඩ් එකේ තියෙන පොත්පත් ටික පෙන්නලා මේ ඔයගොල්ලෝ කියවලා තියනවාද? නෑ. ආ මේ දෙන්නේ මට මේ උපාධි සහතිකය. මේ තියෙන්නේ මට හම්බෙච්ච නායක পদවිය. මේ තියෙන මගේ වෛද්‍ය උපාධියේ සර්ප වෛද්‍ය උපාධියේ සහතිකේ ආයුර්වේද උපාධි සහතිකේ තියෙන්නේ. මේ තියෙන පිරෙන්න අවසාන සහතිකය තියෙන කියලා ඔය ඔක්කොම සහතික ටික ඒ උපාධි සම්මාන ටික පෙන්වනවා. ඔව්. දැන් මේවා තියෙනවද මේ කට්ටියට? නෑ. හා මේවා තියෙන කට්ටියට විතරක් නිදා ගන්න පුළුවන්. ඈ මේ ටික තියෙන කෙනෙක් කවුරු හරි ඉන්නවනම් නිදා ගන්න පුළුවන්. අනිත් අයට මේවා ලබා ගන්න පාඩම් කරන්න ඕනේ. හොඳ අදහසක්. ඉතින් හරිනේ වැඩි. උන්වහන්සේ දැන් අවුරුදු 80ක් 90ක් වෙලා වයසයි. ඉතින් පොඩ්ඩක් ඇලවෙන්න ඕන ගිහිල්ලා. වැත්තන්ගේ වයස තාම අවුරුදු 12යි 13යි 15යි. වැත්තු පාඩම් කරන්න ඕනේ. ඒකයි ඒ කතාව තේරුම. ඒ වගේ අර ශිෂ්‍යයෙකුගේ කාලයේදී එයා ගත කරන්න ඕන වෙනම රටාවක් අවබෝධයට පත්වෙච්ච කෙනාගේ රටාව එක රටාවක්. ඉතින් බැලුව බැලමට කිය දැන් බුදුහාමුදුරු වගේ ඉන්න පටන් ගත්තොත් එහෙම මුලින්ම එයාට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඉස්සෙල්ලම එයා ඉන්න ඕන සිද්ධාර්ථ තපුසා වගේ සයවුරුද්දේ ඉස්සරලා ඉන්න ඕන. සවුරුද්දේ ඉස්සල්ලා හිටියොත් තමයි බුද්ධත්වයේ තරට එන්න පුළුවන්. ඒ නිසා අපේ ජීවිතය තුළ තිබුණා දුෂ්කර ක්‍රියා කාලයක්, මේක පරේෂණ කාලයක්, හරිම දුක් විඳපු කාලයක්. අන්නේ ජීවිත කාලයට තමයි වැත්තු ඉස්සල්ලම යන්න ඕන. ඒ කාලයට ගිහිල්ලා ඒ කාලෙ ඉඳලා තමයි මේ කාලයට එන්න ඕන. ඒ පරේෂණ කාලයක්, මේරේ කාලයක්. ඒ නිසා චරණය ඉබේ සිද්ධ වෙයි, පරේෂණය තමන් සිද්ධ කරන්න. තරනේ මේ සිද්ධ වෙයි පරේෂණි මිස. ඒ නිසා දැන් සමහර උදවිය කියන ඕව ගණන් ගන්න පාවුව සරලව ඉන්න, සැහැල්ලුවෙන් ඉන්න, සිතේ ස්වභාවයට ඉඩ දෙන්න කී කියා අර ඒගොල්ලන්ගේ මේ වර්තමාන මානසිකත්වය තමයි අර ශාවකයට කියාපාන්නේ. ශාවකයට ඒක කරන්න බෑ. දැන් පුංචි ළමයකට කිව්වොත් ලොකු කෙනෙක් මේ අත දික් කරලා ගෙඩියක් කඩාගෙන ළමයා මෙන්න මෙහෙම ගෙඩිය කඩා ගන්න කිව්වට යන්න පුළුවන්ද ගෙඩි කඩන්න? එයාගේ අත දිගපදිනේ. ඒ වගේ අපේ අයටත් කිව්වට අනේ ඉවසන්න, ගණන් ගන්න එපා, ඇලෙන්න එපා, ගැටෙන්න එපා, කරුණාවෙන් ඉන්න, පරිහිතකාමී වෙන්න, මිනිසුන්ට උදව් කරන්න, ප්‍රේම කරන්න, ඔක් කිව්වට ඔක් කෙරෙන්නේ නැහැ. ඒකට හේතුව ඊට අදාළ තරමට මේ මිනිස්සයා පෝසත් වෙලා නැති නිසා. එසව ඇත්තෝ ඒ ශිෂ්‍යයාගේ කාලයේදී ගත කරපු ස්වභාවය හොයන්න, හොයලා ඒ විදියට ක්‍රියා කරන්නට පුරුදු වෙන්න. ප්‍රඥාවෙන් තමන් පරිවර්තනය. ඇත්තටම තමන් අහලා බලන්න තමන්ට ඊට අදාළ වීරියක්, ඊට අදාළ ඌමනාකමක්, එහි තියෙන වටිනාකමක් තේරුම් අරගෙන ඉන්නවද කියලා. පුජ්‍යලයට පැහැදෙන්න එපා. මම විශේෂයෙන්ම මං ඉල්ලන දෙයක් තමයි මේ, මට පැහැදෙන්න නම් එපා කවුරුවත්. මොකද ඔය පැහැදීම කරන්න පිටින් බලලානේ. පිටින් බලන. ඉතින් එහෙම පහදීම් කියලා කියන්නේ මහා මෝඩ පහදීමක්. ඒක කිසිම තේරුමක් ඇති පහදීමක් නෙමෙයි. ඒක හරිම අඥාන පහදීමක්. ඒක කිසි වැඩක් නැහැ මේ පිට තියෙන කාරණයකට. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ රටාවට පහදිලා වැඩක් නැහැ. මේ කතා කරන විදියට පහදෙන්නත් එපා. ඔබ පහදිය යුත්තේ, එහෙම නැත්නම් Taman පහදාගත යුත්තේ ලෝක සත්‍යයයි, ශ්‍රී සද්ධර්මයයි. ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ මේ ලෝකේ හැමෝටම පොදු අයිතියක් තියෙන දෙයක්. ඒක ආගමික ප්‍රශ්නෙකුත් නෑ, පොදු අයිතියක් තියෙන දෙයක්, ඒක පුජ්‍යලේකුගේ දෙයක් නෙමෙයි. පුජ්‍යල දෙයක් නෙමෙයි මේ. මිනිසෙක් වෙලා ඉපදුණු, ජීවියෙක් වෙලා ඉපදුණු ඕනම ජීවියෙකුට ඒ සත්‍ය තේරුම් ගැනීමේ අයිතිය සහ වාග්ය තියෙන මේක ආගමක් නෙමෙයි. දර්ශනයකුත් නෙමෙයි, චින්තනයකුත් නෙමෙයි. යේ ධම්මා හේතුප්පබව, මේ හේතුඵල කාරණේ කියලා දෙන්නේ. එහෙම නැතුව ආගම දර්ශනයක් චින්තනයක් නෙමෙයි. අද ඉන්න කට්ටිය ඔක්කොම කට්ටියක් කියනවා මේක ආගමක් කියලා, තව කට්ටියක් කියනවා ආගමක් නෙමෙයි මේක දර්ශනයක් කියනවා, තව කට්ටියක් කියනවා මේක බෞද්ධ චින්තනය කියනවා. ඔය එකක්වත් නෙමෙයි, හේතුඵල දහම. මේක තථාගත දහම මිසක් චින්තනය නෙමෙයි, සංකල්ප නෙමෙයි, හේතුඵල දහම. හේතුඵල දහම කියලා කියන්නේ ක්‍රියාව ප්‍රතිඵලය, ක්‍රියාවේ විපාකය. තේරුම් කරගන්න. මේ කියන ලද ඒ ශ්‍රී සද්ධර්මයට අනුව පෙරලෙන්න, මේ දේශනාව සම්පූර්ණ සම්පිණ්ඩණය කරලා ගන්න, ඒට අනුව තමාගේ මනස පෙරල ගන්න, තමන් විදර්ශනා කරන්න හරියට වඩුවෙකු ලෑල්ල කෑදාරින්නාසේ. ඒ උපමාවක් හොඳේ. මනස ලෑල්ලක් වගේවත්, තමන් වඩුවෙක් වගේවත් නෙමෙයි. ඒක උපමාවක්. තමන් පෙරල ගන්න, ඒ අනුව සිත ටික වෙලාවක් ධර්මී විදර්ශනාවේ යෙදෙමින්, ධර්මය ගැන සිතමින්, ඊට අනුගත වෙමින් ටික වෙලාවක් ධම්මානුපස්සන ධර්මයට අනුව සිතා ජීවිතය ලෝකෝත්තර බවට පෙරලා ගන්න උත්සාහවත් වෙන්න. ධර්මයෙන් කරන්නේ මනස සැහැල්ලු කරන එක. මනස සැහැල්ලු කරන, ලෝභය අඩු කරන, ද්වේෂය අඩු කරන, මෝහය අඩු කරන, මනුෂ්‍යය සංසුන් කරන, විද්‍යාත්මක කරන, හදවතින් උපදින හැඟුම් බලවේග පාලනය කරනවා. එහෙම පාලනය කිරීමකින් තමයි එයා දැහැමි මිනිසෙක් බවට පත් කරන උපරිම සැහැල්ලු භාවයන් වලට අපි පත් කළාට පස්සේ විද්‍යාව උපදවන තරමට එයා සක්කාය දිට්ඨිය දුරු කරනවා. හැම කෙනෙක් ළඟම තියෙන සක්කාය දිට්ඨිය. එතකොට ඔය බලවේගයක් හැටියට, අදෘශ්‍යමාන බලවේගයක් හැටියටත් ඒ ක්‍රියා කරන්නේ සක්කාය දිට්ඨිය. මම කියන දෘෂ්ටිය. එයාට තියෙන චින්තනය, ඒක ඇතුලේ ඔක්කොම සිටීමේ ශක්තිය තියෙනවා. ඒ නිසා කවුරු හරි හිතනවා නම් මේ මොලේ තියෙන්නේ කියලා වැරදි. එතකොට මොලයක් නැහැ. අතන අපි වැඩ කරද්දි දැක්කනේ මොලයක් නැහැ. අදෘශ්‍යමාන ශක්තියින් ඇවිල්ලා ඒ භාණ්ඩ එහාට මෙහාට චලනය කරනවා. එතකොට මේ ක්‍රියා කිරීමේ ශක්තිය වෙනවම තියෙන සක්කාය දිට්ඨියේ, මගේ ආත්මයයි කියලා ගත්ත දෘෂ්ටියේ චින්තනයක් තියෙනවා, මොලෙත් තියෙනවා, ඇසකනනාසේ දිය ශරීරයක් බලනකොට තියෙනවා ඈ. ඒක කොහොම හරි ලෝකේ ආග්‍රහණය කරගන්න පුළුවන්, විඳ දරා ගන්න පුළුවන් දේවල් එයාටත් තියෙනවා. එයාටත් ශබ්ද තරංග ඇහෙනවා. ඔව්, විවිධාකාර ආයුෂ ප්‍රමාණයන් වල ඉන්නවා, කට්ටි ඉන්නවා. ඒවා අදෘශ්‍යමාන ශරීර ඈ. ඔව්, විවිධ ආයුෂ ප්‍රමාණයන් තියෙනවා. ඒවා දීර්ඝ කාලයක බුද්ධාන්තර 4-5 ඒවාත් තියෙනවා. මෛත්‍රී බුදුහාමුදුරන්ගේ දක්වා තියෙනවා. ඒ නිසා ආරම්භ කරනවා. මිසුකි මාර්ග ඔව් ඔව්, ඒ මිනිසුන්ටත් තියෙනවා. සාමාන්‍යයෙන් බයයි හොඳ ගුණධර්මයක් සහ මානසිකත්වයක් තියෙන අයට ඒ භූත ශක්තියේ මේ බයයි. ටිකක් ඒ කියන්නේ එයාට සාධාරණත්වයක් එයාටත් තියෙනවා. මෙයාට හිරිහැර කරනවද නැද්ද, හිරිහැර කරන්න එන්න පුළුවන්ද බැරිද? මොකද චිත්ත ධාරාවක් ඔස්සේ තමයි එයා එන්නේ. ඉතින් ඊට සමාන චිත්ත ධාරාවක් අපි ළඟ නැත්තම් ඇතුල් වෙන්න බැහැ එයාට. ඒ නිසා නෙවෙනි තත්ත්වයන් තියෙනවා ඒ ස්වභාවය. ඉතින් ඒවයින් අපි පාඩමක් ඉගෙන ගන්න ඕන. මේ ලෝකෙට ලෝභ ද්වේෂ මෝහ වලින් ඇලෙන්න හොඳ නෑ. මේ අලෝභ අද්වේෂ අමෝහ ධර්මතා තේරුම් අරගෙන ලෝකෝත්තර දර්ශනය, ලෝකෝත්තර විෂය තේරුම් ගන්න ඕන කියන කාරණේ.